ඉතින් අද අපේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ සංදේශ සාහිත්‍යය. අපේ දුවල පුතාලා දන්නවා 10 වන ශ්‍රේණියට අදාළව 21 වෙනි පාඩම. මම හිතන්නේ දැන් ඔයාලා පොතපත් එහෙම ළඟට අරගෙන ඇති. බලන්න පුතේ 10 වන ශ්‍රේණියේ 21 වෙනි පාඩම මිනි ඝන සංදේශ වෙනුමින්. ඉතින් මේ පාඩමට එන්නට ඉස්සරලා අපි සංදේශයක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව අපේ දුවල පුතාලා මම හිතන්නේ සාහිත්‍ය භාෂාව මේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට සැලලිහිණි සංදේශයට අදාළව හංස සංදේශයට අදාළව මේ වෙනකොට අපි එක් එක් පාඩම් මාලා සාකච්ඡා කරලා තියෙනවා. අද අපි කෙටියෙන් පැහැදිලි කරන්න කැමති අපේ පාඩමට එන්න ඉස්සරලා සංදේශයක් කියන්නේ මොකද්ද? සංදේශය කියන දෙයින් අර්ථවත් වෙන්නේ හසුන, පණිවිඩය, ආරංචිය, මෙන්න මේ වගේ පදගත අර්ථ අපිට දක්වන්න පුළුවන්. දැන් සංදේශ කාව්‍යයක් කියලා කියන්නේ මොකක්ද එතකොට? සංදේශ කාව්‍යයක් කියලා කියන්නේ රචකයා අපූරු පණිවුඩයක් සංදේශයකට හැරවීමේදී ඔහු විවිධාලංකාර විවිධ ආකාරයේ කාව්‍යාලංකාර භාවිත කරමින් අපූරු ගේපද රචනාවක් ගොඩනගනවා. අපි මේක තමයි සංදේශ කාව්‍යයක් කියලා අදහස් කරන්නේ. එතකොට පුතාලා දන්නවා ඔයාලගේ අර මග විස්තර පාඩමේ සඳහන් වෙනවා කිසිවෙකු දූත මේවරෙහි යොදා සංදේශයක් හෙවත් අස්නක් නිශ්චිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂය තමයි සංදේශ කාව්‍යයක් කියලා අදහස් කරන්නේ. ඉතින් ඊළඟට අපි එනවා සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය ගැන කතා කරන්න. මම හිතන්නේ අපි අනුපමා වෙනමුත් ඒකට පසු ඔබට අදහස් දක්වයි. එතකොට සංදේශ සාහිත්‍යයේ ඉතිහාසයේ පුතේ මේකේ පේටන් බලපත්‍රය අයිති වෙන්නේ නම් ಭಾರತೀಯ සාහිත්‍යයට. ඒ මොකද ಭಾರತೀಯ කවියා දූත කාව්‍ය කියන සංඥාවෙනුත් ලාංකීය කවියා සංදේශ කාව්‍ය කියන සංඥාවෙනුත් තමයි මේ සංදේශකරණය අර්ථවත් වෙන්නේ. දැන් සංස්කෘත සාහිත්‍යයේ පුරාණතම දූත කාව්‍යය තමයි 6 වන සතවර්ෂයේ මහා කවි කාලිදාසයන් විසින් රචනා වෙන මේඝදූතය. එක පුතේ මේ වැහිවලාවක් දූතයා කරගෙන තමයි සංදේශය යවෙන්නේ. එතනදී මහා කවි කාලිදාසයන් විප්‍රලම්භ ශෘංගාරය. එහෙම නැත්නම් විරහ දුකින් පෙළෙන සැමියෙකු තම බිරිඳ වෙත යවන සිය හැඟීම තමයි ඔහු සංදේශයක් හරහා ගොනු කරන්නේ. ඊට පස්සේ අපිට පේනවා ඉන්දිය සාහිත්‍ය ගන්නකොට මනෝදූත, හංස දූත වගේ ඉන්දිය සාහිත්‍යය තුළ මේ සංදේශකරණය ව්‍යාප්ත වෙනවා. එහෙම සංදේශකරණය ව්‍යාප්ත වෙලා පසුකාලීනව මේක ලංකාගමනය සිද්ධ වෙනවා. ඉතින් ඔය මේඝදූතයෙන් පස්සේ අපේ සාහිත්‍යකරුවොත් පුතේ මේ සංදේශ සම්ප්‍රදාය අනුගමනය කරනවා. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද? ಭಾರತೀಯ සංදේශකරුවා අජීවී වස්තුන් තමයි යොදාගත්තේ සංදේශකරණයේදී. හැබැයි ලාංකීය කවියා සජීවී වස්තුන් යොදාගෙන තමයි අපේ සංදේශකරණය ආරම්භ වෙන්නේ. ඉතින් ලාංකීය සංදේශ සාහිත්‍යය ගැන ටිකක් කතා කරනකොට අපේ ඉතිහාසය යනවා පුතේ ක්‍රිස්තු වර්ෂ 7-8 වගේ කාලවල වලට. ඔබ මග විස්තර පාඩමට අදාළව මේ කාරණාව බහලා තියෙනවා. සීගිරි ගීතුල අපට මේ සංදේශ ලක්ෂණ සහිත නිර්මාණ දකින්න හම්බ වෙනවා. වන්දි මිහිමි වලා තොගසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුන දිවොට හදව කිය කියයි. එතනදී කියනවා මේ ස්වාමීනි වලා හිමියනි මම ඔබට වඳිනවා. ඔබ යන්න ඇගේ නිවසට. ගිහින් කියන්න ඈ දැන් පිරිහුණු ධෛර්යයකින් යුක්තව ඉන්නේ. ඇගේ දිවයි තොලයි මේ සියල්ල වියලිලා. ඇයට කියන්න මං ගැන විශ්වාසයෙන් ඉන්න කියලා. මේ වගේ අර සංදේශකරණයේ ආකෘතියක් ගත් එකක් අපට සීගිරි ගියේ තුල දකින්න තියෙනවා. ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා මේ පුරාණ ගීමයුර සංදේශිකින් උපුටාගත් පාඩයක් අපේ සිද්දත් සංගරාවේ සඳහන් වෙනවා. ඉතින් මේ නිසා අපේ සංදේශ සාහිත්‍යයේ ආරම්භය ගම්පොළ සාහිත්‍යයේ උනාට අපේ සාහිත්‍යයේ සංදේශකරණය ඊට වඩා ඉහළ යනවා කියන එකයි සඳහන් වෙන්නේ. නමුත් ද්වීපුතේ ඔබ දැනගන්න ඕන අපේ සංදේශ සාහිත්‍යය ඇරඹුම තමයි ගම්පොළ සාහිත්‍යය. ඒ තමයි මයුර සංදේශයෙන් තමයි මේ සංදේශකරණය ඇරඹෙන්නේ. එහෙම ගලාගෙන එන ඊට පස්සේ රචනා වෙනවා තිසර සංදේශය. එහෙම ගලාගෙන එන අපේ සංදේශ සාහිත්‍යයේ තව තවත් ව්‍යාප්ත වීම අපිට කෝට්ටේ යුගයට එනකොට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අනුරාධපුර යුගයෙන් පටන්ගෙන ඒ පිළිබඳව යම් යම් සාක්ෂි තියෙනවා. ඒ කාල වෙනකොට සංදේශකරණයක් තිබුණයි කියන එක, ඒ කියන්නේ සංදේශකරණයක් නෙමේ සංදේශ සහිත ලක්ෂණ ඒ වගේ නිර්මාණ තිබුණයි කියන එක. අද අපි අපේ පාඩමේ විශේෂ අවධානයක් යොමු කරන්නේ කෝට්ටේ සාහිත්‍යයේ සංදේශකරණයේ පිළිබඳව. මම කැමතියි අපේ අනුපමා ගුරුතුමියගෙන් දැනගන්න කෝට්ටේ සාහිත්‍යය කොහොමද ගුරුතුමියනි මේ පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ බවට පත් වෙන්නේ කියලා.
ඔව් මාලන් සර්, මේ පාඩමට අදාළව අපිට යුග දෙකක් ගැන අපේ දරුවෝ දැනුවත් කරන්න වෙනවා. ඒ තමයි කෝට්ටේ සහ ගම්පල යුගය. මම මුලින්ම ද්වීපුතේ කෝට්ටේ යුගය ගැන ඔබට පොඩි හැඳින්වීමක් මතක් කිරීමක් කරන්නම්. මීට කලින් අපි මේ පාඩම්වලදී කෝට්ටේ යුගය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. සිංහල ගද්‍යපද්‍ය සාහිත්‍යයට නොමැකෙන සලකුණක් තිබිච්ච යුගයක් තමයි කෝට්ටේ යුගය කියලා කියන්නේ. මේ යුගය 6 පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් ආරම්භ වෙලා වසර 165ක් වගේ දීර්ඝ කාලයක් පුරා පැවති බවට සාක්ෂි තියෙනවා. මේ යුගයේ ගද්‍යපද්‍ය කෘති රාශියක් සිංහල සාහිත්‍ය වංශයට දායාද කරපු යුගයක්. මේ සඳහා යෝධ සෙවණැල්ලක් වගේ අනුග්‍රහය දැක්වුවේ අපේ 6 පරාක්‍රමබාහු රජතුමා. සද්ධර්ම රත්නාකරය, එළු අත්තනගලු වංශය, ගම්පල යුගයේත් මේ නමින් ලියවුණු කෘතියක් තියෙනවා. කටිනානි සංසය, චූල බෝධි වංශය, භක්ති ශතකය, කුවේණි අස්න, පංචිකා ප්‍රදීපය, කව් ලකුණු මිනිමල් දම, රුවන් මල් නිගණ්ඩුව මේ පොත රචනා කරේ 6 පැරකුම් රජුමයි. නාමාවලීය නන්නූර් තුනයාර් කියන කවියාගේ මිනි සන්නස් වැනි ගද්‍ය මේ සාහිත්‍ය යුගයේ ලියවිච්ච අපූරු ග්‍රන්ථයන්. මේ යුගයේ සුවිශේෂී බව තහවුරු කරන තවත් සාධකයක් තමයි ද්වීපුතේ අපේ සර් කිව්වා වගේ සිංහල කාව්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. පැරකුම්බා සිරිත, එලුසිලෝ ශතකය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, දහම් ගැට මාලාව, කාව්‍යශේකරය, ගුත්තිල කාව්‍ය සහ සංදේශ කාව්‍යයේ අතර ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මේ සංදේශ කාව්‍ය අතරින් පරිවි සැලිලිහිණි ගිරා හංස කෝකිල අපි හඳුන්වන්නේ පංච මහා සංදේශයන් කියලා. එකිනෙක පරයන කාව්‍ය ශක්තියෙන් හෙබි මේ පද්‍ය සාහිත්‍ය බබලවන මැණික් ආභරණයක් වගේ. ඒ තරම් සුවිශේෂී ලක්ෂණ මේ හැම සංදේශයක් තුලම අන්තර්ගතයි. මේ සංදේශ, මේ සාහිත්‍ය, මේ ගද්‍ය පද්‍ය සාහිත්‍යයන් ඔබ හමු වී ඔබට පරිශීලනය කරන්න දායක වුණේ උතුරු මුල මහතෙරිඳු ධම්මදින්න හාමුදුරුවෝ, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ, වැත්තෑවි හාමුදුරුවෝ, වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ, 6 පැරකුම් රජතුමා. එතකොට අපි මේ කතා කරන ගිරා සංදේශයේ කර්තෘ කවුද කියලා තවමත් නිශ්චය කරගෙන නැහැ. ඒ නිසා අපි කියනවා කර්තෘ අඥාතයි කියලා. මෙන්න මේ වගේ ප්‍රතිභාපූර්ණ කර්තෘන් තමයි කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක්, විශේෂයෙන් කාව්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් විදිහට බබලවුවේ. මේ විදග්ධ පඬිවරු අතර තරඟයක් තිබුණා. ඒ කොහොමද ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී කියන භික්ෂු සම්ප්‍රදායන් අතර. ඔබ දන්නවා පැරණි සාහිත්‍ය නිර්මාණය වුණේ බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඉතින් මේ අද එහෙම දෙයක් නැහැනේ මාලන්ස. ඒ නිසා තමයි මේ වගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ. එකිනෙකා පරයන තරඟයක් මේ ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී කියන සම්ප්‍රදායන් දෙක තුල තිබුණා. මේ යුගයේ ලියවිච්ච පංචමහා සංදේශ එකිනෙකට සමකල නොහැකි කියලා කිව්වේ අන්න ඒ නිසා. පරවි සංදේශය තොටගමුවේ රාහුල හාමුදුරුවොත්, සැලලිහිණියත් එතුමාගෙමයි අපි හඳුන්වන්නේ සිංහල සාහිත්‍ය සංදේශ සාහිත්‍ය සංක්ෂිප්ත කෘතිය විදිහට. ගිරා සංදේශයේ කතෘවඥාතයි, හංස සංදේශය වීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ තමයි රචනා කරේ, කෝකිලේ ලිව්වේ දෙවිනුවර තිලක පිරිවෙන්පති හාමුදුරුවෝ. මෙන්න මේ වගේ සංදේශයන් මේ යුගයේ සාහිත්‍යයට දායක වුණා. ඒ වගේම දුවේ පුතේ, මං ඉතාමත්ම කෙටියෙන් අපේ පාඩමට අදාළ අනිත් යුගය ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒ තරයි ඒ තමයි ගම්පල යුගය. ගම්පල යුගය ආරම්භ වෙන්නේ හතරවෙනි භුවනෙකබා රජතුමාගෙන්. මේ යුගයේ රජ කරපු රජවරු දුවේ පුතේ සිංහල සාහිත්‍යකරණේ නව ප්‍රවණතා ඇති කිරීමට දායකත්වය සැපියූ බවට ගද්‍ය පද්‍ය ධ්‍යාන්ශයෙන්ම සාක්ෂි දරනවා. සද්ධර්මාලංකාරය, සද්ධර්මාමෘත මංජුසය, අත්තනගලු වංශය, නිකාය සංග්‍රහය, හෙවත් ශාසනාවතරණය, බාලවතාර සන්නේ, හෙවත් ගඩලාදි නිසන්නේ වගේ ග්‍රන්ථ වගේම අපේ මාලන්ස සඳහන් කරා වගේ අපි දැනට සිංහල සාහිත්‍යයේ ප්‍රථම සංදේශයේ විදියට හඳුන්වන මයුර සංදේශයත්, තිසර සංදේශයත් මේ ගම්පල යුගයේ පෝෂණය කරපු ගද්‍ය පද්‍ය සාහිත්‍ය. මේ අතරින් එළු අත්තනගලු වංශය ගැන යමක් නොකියාම බෑ. එය හඳුන්වන්නේ අපි චම්පු කාව්‍ය ගණයට අයත් කෘතියක් ලෙස. මේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය අපිට දායක කරේ ධර්මකීර්ති සංඝ පරම්පරාවට අයත් සුවිශේෂී කතු මණ්ඩලයක් විසින්. සිංහල සංදේශයේ පැරණිම සංදේශය ලෙස සලකන මං කලිනුත් සඳහන් කරා මයුර සංදේශයේ සහ තිසර සංදේශන් අපි බලමු. දුවේ පුතේ මේ සංදේශ ගැන අපි මේ දැනගත්ත තොරතුරුවල තියෙනවා සංදේශයක ලක්ෂණ, කොහොමද සංදේශයක ආකෘතිය, කොහොමද සංදේශයේ පියවර කියලා අපි මාලන් සර්ගේ.
ඔව් දරුවනේ, දැන් අපි අනුපමා ගුරුතුමිය සංදේශාවලිය පිළිබඳව අපූර්ව හැඳින්වීමක් කළා. එතකොට මේ සංදේශ සාහිත්‍ය අපි මුලින් හඳුනගත්ත සංදේශයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ සංදේශයක පීවර හතරක් තියෙනවා. යවන්නෙක් ඉන්න ඕනේ, ගෙන යන්නෙක් ඉන්න ඕනේ, ලබන්නෙක් ඉන්න ඕනේ සහ පණි උඩයක් අන්තර්ගත වෙන්න ඕනේ. මේ තමයි සංදේශයක පීවර. එතකොට මේ සංදේශයක පියවර එසේ සටහන් වෙනකොට සංදේශයක් නිර්මාණයේදී ඒ තුල පැවිතිය යුතු අංග ලක්ෂණයන් අපට හඳුන්වලා දෙන්නේ සංස්කෘත විචාරකයන්. එතකොට මේ ඉදිරිපත් කරන සංදේශ ආකෘතිය අපි ඉන්දියාවෙන් නැත්තම් ಭಾರತයෙන් ණයට ගත්ත ආකෘතිය. ඒ ආකෘතියම තමයි මෙරට සංදේශකරු අනුගමනය කරන්නේ. ඉතින් සිංහල සංදේශකරුවනුත් මේ සංදේශ කාව්‍ය මාර්ගය අනුගමනය කළා. එතකොට සංදේශයක් වෙනවනම් කතා නායකයෙක් හෝ නායිකාව ප්‍රසිද්ධ පුද්ගලයෙක් විදිහට තෝරගන්න ඕනේ. ඊළඟට ආශිර්වාදයකින් සංදේශය ආරඹෙන්න ඕනේ. ඒ වගේම පණි උඩයගෙන යන දූතයා අතිශෝක්තියෙන් වර්ණනා කරන්නට ඕනේ. ඒ වගේම සංදේශයේ ගෙන යා යුතු ස්ථානය දක්වන්නට ඕන. ඊළඟට ඒ අදාළ සංදේශය කුමක්ද? ඒ සංදේශය ගෙන යද්දී දූතයාට හමුවන මාර්ග වර්ණනා. මාර්ග වර්ණනා. මෙතනදි තමයි සැඳෑ වෙනුම්, නිෂා වෙනුම්, උදා වෙනුම්, පුර වෙනුම්, දියකෙලි වෙනුම් මේ වගේ කවියාගේ කවීත්වය ප්‍රතිභාව පෙන්වන්න ඔහු පාවිච්චි කරපු අවස්ථාව තමයි මේ මාර්ග වර්ණන. එතකොට මෙන්න මේ විදිහට සංදේශයක ආකෘතිය තුළ පැවතිය යුතු ලක්ෂණ පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් එතනින් අපි මේ සංදේශ සම්බන්ධ කතාව අවසන් කරලා දැන් අපේ දරුවෝ එන්න ඕනේ අපේ පාඩමට. ඒ තමයි මිනිගණ සඳෙස් වැනුමින්. මිනිගණ මැණික් සමූහයක් වැනි සංදේශ වර්ණන. අපි කව කෝට්ටේ සාහිත්‍ය පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය වෙනවා වගේම සංදේශ සාහිත්‍යයේ ස්වර්ණමය අවධියක්. ඉතින් කෝට්ටේ සාහිත්‍ය තුල නිර්මාණයේ උණු සංදේශයන් තුල අන්තර්ගත වෙන අපූරු කාව්‍ය සංකල්පනා අපි දැන් සන්ධ්‍යා වර්ණන නිෂා වර්ණන තුලින් හඳුනා ගනිමු. මම කැමති අපේ අනුපමා ගුරුතුමියගෙන් දැනගන්න මයුර සංදේශකරුවා මේ සන්ධ්‍යා වර්ණනාව නිෂා වර්ණනාත් එහා බද්ධ කරමින් කොහොමද පාඨකයාට ඉදිරිපත් කරන්න කියලා දැනගන්න.
ඔව් මාලන් සර්, දුවේ පුතේ මම මයුර සංදේශය ගැන සඳේ වෙනුම් වලට කලින් පොඩි හැඳින්වීමක් කරන්නම්. අපි මාලන් සවුරුත් කිව්වා මමත් කිව්වා මයුරේ තමයි සිංහල සංදේශාවලියේ ප්‍රථම සංදේශය විදිහට අපි සලකන්නේ. මේ ලියලා තියෙන්නේ ගම්පල යුගයේ. මේ යුගයේ කවීශ්වර කියලා හඳුන්වන මේ කවියා ගුරුලුගෝමි පඬිවරයාගේ මුණුපුරෙක් කියලාත් සඳහන් වෙනවා. පද්‍ය 164කින් සමන්විත වෙච්ච මයුර සංදේශය ගමන් මාර්ගයේ වෙන්නේ ගංගසිරිපුර ගම්පල ඉඳන් මාතර දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙනුවෙන් එයවෙන සංදේශයක් ලෙස. පස්වෙනි බෝණෙකබාහු රජු ඔහුගේ බිරිඳ වූ ඈපා බිසව් යුව රජ තනතුරු දෙරු අලගක් කෝනාර ඇතුරු තුන් සොහොයුරෝ ඒ වගේම දෙවන ධර්මකීර්ති හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයත් මහා සේනාවත් සෙසු පිරිසත් ජනතාවේ කිව්වේ දෙවිනුව රුපුල්වන් දෙවියන්ගෙන් දේවාරක්ෂාව සැපත දිගාසිරි යසිසුරු ලබා දෙනමින් ආයාචනා කිරීම තමයි දුවේ පුතේ මෙහි අරමුණ. මෙහි දූතයා විදියට යොදාගන්නේ අපි කවුරුත් දන්න කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන මයුරා හෙවත් මොනරා. මොනරා යොදාගෙන තියෙන්නේ කතරගම දෙවියෝ ඔසවාගෙන ඉන්න නිසා උතුම්යයි සලකමින්. අපට නියමිත කවි දෙක තමයි දුවේ පුතේ සැඳෑ වෙනුම ගැන සඳහන් වෙන 97 වෙනි සහ 100 වෙනි කවිය. ඔබේ පොත් තියෙනවා නම් පෙළ පොත බලන්න. දවස පුරා දිව වහලි උදයවරා අවරඹරා පත්වර තරංග තින් දරා සරත දුරාකර නහවණුය සමුදුරා සහස කරාකර දිවන්නේ තම කරා. මේක මේ බොහොම අපූර්ව ස්වභාවික සංසිද්ධියක්. නමුත් කවියා දකිනවා දවස පුරා දුවලා උදයවර උදෑසන ඉඳන් දවස පුරා වහලෙව් කිව්වේ වෙහෙසෙමින් තමන්ගේ කාර්තව්‍ය ඉටු කරපු සහස කරා සූර්යා අවරඹරා බටහිර දිශාව පැත්තෙන් තරඟ තින්දරා බැසගෙන යණ්ඩයි සූදානම් වෙන්නේ. එතකොට මේ අපේ කාව්‍ය සාහිත්‍යයේ තියෙනවා සම්මතයක් සූර්යා සහ මහා සමු드්‍රේ ඥාති සොහොයුරන් කියලා. ඒ හින්දා සූර්යාගේ උදෑසන ඉඳන් තමන් වෙච්ච වෙහෙස මහන්සිය දැනෙන මේ සොහොයුරා ඔහුගේ වෙහෙස දුරු කරවන්න සරත දුරා කරනහවනුව ඔහුගේ සරතැස 1000 නිවන්න දුරු කරන්න නැහැවීමේ බලාපොරොත්තු වෙන. දැන් අපි තුදී ඉඳන් වෙහෙස මහන්සි වෙලා ගෙදර ගියාම නේද මාලන්ස යන්නේ හොයාගෙන වතුර ටිකක් ඇඟ සෝද ගන්න මූණ හොද ගන්න. සූර්යාටත් ඒක සම්මත පොදු ධර්මයක්. උදේ ඉඳන් මහන්සි වෙලා තමන්ගේ රශ්මිය ලෝක සත්‍යයට දීලා තමන්ගේ ශාරීරියේ සරතැස නිවා ගන්න සමුද්‍රය තමයි ඔහුට ලැබෙන දියදහර වෙන්නේ. ඉතින් මේ සමුද්‍රය නිකම්ම නෙමෙයි එන්නේ. සහස කරා කර ඇදි වන්නේ තම කරා. එයා ඇදලා ගන්නවා සූර්යාව තමන්ගේ දිහාවට. ඒ දාහය නිවීම සඳහා. ඉතින් බලන්න දුවේ පුතේ මේක මේ බොහෝම සාමාන්‍ය සිදුවීමක්. ඔබත් දන්නවා මමත් දන්නවා ඉර බැහැගෙන යනකොට මුහුද ආසන්නේ ඉන්නවනම් ඉර මුහුදට ගිලෙනවායි කියලා අපි කියනවා. ඉතින් මේ සාමාන්‍ය සංසිද්ධිය කවියා ඉතාමත්ම අපූර්ව ආකාරයකට එලි සමය රකිමින් මෙන්න මේ වචන අවරඹරා වහලෙව් කියන වචන සමුද්‍ර ഘോഷ විදිත රැකගන්න සන්ධි කරමින් ඉතා අපූර්වට තමන්ගේ නිර්මාණය ඔබ හමුවේ තබනවා. බලමු අපි ඊළඟ කවිය. කුඹුයොත් සයුරු බොත එහි මිනිසේ අනත, නුඹ කැට තෙලෙහි දිසිමෙන් තුරු පහන් වෙත, සැඳෑ සඳුට සඳමින් මග නිසා කත, ඉසිවැනි නිමල් මලිගිය මල් සිය දිමුත. මෙතන අවස්ථා දෙකක් දකින්න මේ සඳු උදා වෙන ආකාරය මේ නිෂා වර්ණනාවක්. දැන් ඊට බැහැගෙන ගිහිල්ලා සරතැස නිවා ගන්න කුඹුයොත් කියලා කිව්වි දුවේ පුතේ දේව සාහිත්‍යයේන එක් සංසිද්ධියක්. ඒ තමයි අගස්සි ඍෂිවරයාට කියන නමක්. අගස්සි ඍෂිවරයා එක් අවස්ථාවක කේන්ති අරගෙන මහා සාගරයේ බොත එහි මිනිසේ අනත බිව්ව මහා සාගරයේ අල්ලට අරගෙන. ඒ බොන වෙලාවේ අපි සාමාන්‍යයෙන් තේ කෝපයක් බිව්වහම පතුල පේනවනේ. ඒ වගේ මේ අගස්සි ඍෂිවරයා තමන්ගේ අතට අරගෙන මුහුදේ වතුර සියල්ල පානය කර වෙලාවේ ඔහු දැක්කා මුහුදේ තියෙන මැණික්, අනන්ත වූ මැණික්, අනත මිනිසේ අනන්ත වූ මැණික් වගේ නුඹ කැට තෙලෙහි දිසිමින් තුරු පහන් වත, අහසේ කැඩපත, අහස නැමැති කැඩපති දිසිමෙන් පේන්න තියෙනවා මොනවද? ආලෝකයත් එක්කම, සඳි ආලෝකයත් එක්කම මතුවෙන තරුවෙල්. බොහොම අපූර්ව උපමාවක් තමයි මේ කවිය යොදලා තියෙන්නේ. සාමාන්‍ය හඳ පායාගෙන එනකොට තරු දිලිසෙන්න පටන් ගන්න එක සාමාන්‍ය සංසිද්ධියක්. හැබැයි මේ කවිය දකින්නේ අර අගස්ති ඍෂිවරයා සයුර වතුර ටික බීපු වෙලාවේ මතුවෙච්ච මැණික් අහස නැමැති කැඩපතේ පේනවා. ඒ තමයි තරු කැට.
ඒක මඩම අර විචිත්‍ර කාව්‍යමය සිතුවමක්
නේද? චිත්‍රූපමමන සංසිද්ධියක්. ඒයින් අතර වෙන්නේ අපි මේ සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය අපේ මාලන්සර් කිව්වා වගේ සංදේශ කාව්‍යයට බොහෝ ගුරුකම් සැපයුවා. මේත් ඒ වගේ වෙනි සංසිද්ධියක්. මේ කාව්‍යවල සඳු ස්වාමියා සහ නිෂාව රාත්‍රිය කාන්තාව විදිහට තමයි හඳුන්වන්නේ. මේ එවැනි සිදුවීමක් තමයි කවියා කියන්නේ ඉතිරි පද දෙකින්. සැඳේ සඳුට සඳමින් මග නිසා කත, අර හැන්දෑවේ පායන චන්ද්‍රයාට තමන් ළඟට එන්න කියලා නිෂාව නැමැති කාන්තාව මාර්ගයේ පාදනවා. කොහොමද? ඉසිවැනි නිමල් මලිගිය මල් සිය දිමුත. දීප්තිමත් මලිගිය මල් කියලා කිව්වේ ඉද්ද සහ සමන් මල් වලට. සිය අතින් දීප්තිමත් මල් ඉහිමින් පාර පෙන්නනවා වගේ. එතකොට චන්ද්‍රයා එන පාර තමයි අහස, අහසේ පායන තරු තමයි කවියා දකින්නේ මලිගිය මල් විදිහට. බොහොම අපූරු සංසිද්ධියක්. මෙතන මෙන්න මේ රූපක දෙක යොදාගෙන කවියා ඉත අපූර්වට මේ නිෂා කාන්තාව සහ සැඳේ සඳුගේ ශෘංගාරය මතු කරනවා. සැඳේ සඳු සහ නිසා කත යනුවෙන්. ඉතින් ඉතාමත්ම අපූර්ව විදිහට රාත්‍රිය උදාවෙන නිෂා වර්ණනාවත් සැඳේව උදාවන සැඳේ වෙනුමත් මයුරේ කතුවරයා මෙන්න මේ විදිහට දකිනවා. අපි බලමු දුවේ පුතේ මේ මයුරයේ පරයමින් පරවි සන්දේශයේ සැඳේ වර්ණනාව කොහොමද ලියවිලා තියෙන්නේ කියලා.
ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මයුර සන්දේශයේ සැඳෑ වර්ණනාවෙන් නිෂා වර්ණනාවෙන් අනතුරුව මේ කාරණාවම කොහොමද පරවි සන්දේශකරුවා අනුගමනය කරලා තියෙන්නේ. පරවි සන්දේශය අපේ දරුවනේ මේ කල රැව් සඳිස කියලත් හඳුන්වනවා. එතකොට පරවි සන්දේශයේ පද්‍ය ප්‍රමාණය 208ක් වෙනවා. අපි තොටගමුවේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව තමයි පරවියේ නිර්මාතෘ. උපුල්වන් දෙවියන්ට තමයි මේ සංදේශය පිළිගැන්වෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් තොටගමී රාහුල හාමුදුරන්ගේ තුරුණු වියේදී තමයි පරවි සංදේශය රචනා වෙන්නේ. එතකොට මේක ලිවීමේ අරමුණ වුණේ 6 වෙනි පෙරකුම්බා රජතුමන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය චන්ද්‍රාවතී කුමරියට සමාන වංශික සැමියෙක් ලබා දෙන්න කරන ඉල්ලීමක්. රජුත් රටවැසියාවත් ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද තොටගමී රාහුල හාමුදුරුව ප්‍රභූ සමාජයේ ඇසුරු කළ කෙනෙක්. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසාම උන්වහන්සේ අර අපි මේ සංදේශකරණේ විටක අපිට හිතෙනවා මේ ප්‍රභූ පැලැන්තියත් එක්ක බද්ධ වෙච්චි සාහිත්‍යාංගයක් විදිහට කරලියට ආවදෝ කියලා. ඉතින් ඒ මහපර කුම්භාරයිතුමාගේ අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ සංදේශයත් රචනා වෙන්නේ. ඉතින් මේ සංදේශයේ තියෙනවා බොහොම අපූරු සන්ධ්‍යා වර්ණනා සහ නිශා වර්ණනා. එකට එකක් දෙවෙනි නෑ. අපි බලමු. නුඹසා මඬලු සඳවිල ලපලු පැහැපත උදයග රුක සඳමල් කැනක සිරිගත තර පතරින් සඳ දරතර පහර දෙත දිවගත එවූ බිය නැල ලෙමිනි දසාත. කවිය දකින්නේ